SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
අපි ආරම්භ කරනවා ලෝකයේ තත්විත්ති විමසා බලන්නට ලෝවට විශේෂාංගය හරහා. අපි වැඩසටහනේ ආරම්භයේදී සඳහන් කරපු ආකාරයට අද ලෝවට විශේෂාංගයට අපිත් එක්ක සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙන AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට අපි SBS ප්‍රවෘත්ති අංශයත් සම්බන්ධ කරගෙන මම සහ මధుර අද දවසේදී ලෝවට විශේෂාංගය අරගෙන ඉන්නේ.
ඔව්, අද ලෝවට විශේෂංගේ අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගෙවි යන සතියේ 71 වන මහා මණ්ඩල සැසිවාරයේ සිදුවෙච්ච විශේෂ කතාබහ. මොකද ලෝක රාජනායකින් හැමෝම මෙතනදී හම්බෙලා තමන්ගේ රටවල්වල තොරතුරු, ඒ වගේම ලෝකයේ ඉදිරි ගමන පිළිබඳව කතාබහ කරන්නට ලෝකයේ තීරණාත්මක සමුලක් බවට මේ සමුල පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගැන.
ඇත්තටම මధుර, මේ සතිය පුරාම අපි කතාබහ කළ තින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය හා සමගාම වෙන කරුණුම තමයි තියෙන්නේ අපිට කතාබහ කරන්න.
අනිවාර්යයෙන්ම.
ඔන්නෙමනම් අපි සැසිවාරයේ මුලින්ම ආරම්භ කරන්නේ සැසිවාරයට පෙර ආතුව සිදුණු යම්කිසි වූ ආපදාකාරී වාතාවරණයක් මතකයට නංවමින් සැසිවාරයේ ආරම්භ වුණේ මේ අඟහරුවාදා 20 වෙනිදා ඊට කලින් තිබුණු සතියන්තයේ, ඒ කියන්නේ 17 වෙනිදා සෙනසුරාදා නිව්යෝක් නගරයේ පුපුරා ගිය බෝම්බයක් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට පැමිණෙන රාජනායකින් සම්බන්ධව විශාල කුතුහලයක් ඇති වුණා. මේ පිපිරීම ඇමරිකාවේ නිව්යෝක් නුවර 17 වෙනිදා සෙනසුරාදා රාත්‍රිය තමයි සිදු වුණේ. ඊට පස්සේ නිව්යෝක් නගරයේ ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙසින් විශාල අවධානයකට ලක් වෙන තත්වයක් අපි දුටුවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71 වෙනි සැසිවාරයේ ඇමරිකාවේ නිව්යෝක් නුවර තමයි පවත්වන්නට කටයුතු සංවිධානය කළ තිබුණේ. වෙනකොට මෑන්හැටන් ප්‍රදේශයේ සිදුණු මේ පිපිරීමෙන් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලැබුවා. ප්‍රහාරයට සම්බන්ධ කවුද කියන වග පිළිබඳව විශාල කුතුහලයක් ඊට පස්සේ ඇති වුණා. පස්සේ හොයාගත්ත මේ කවුද මේ සිදුවීමට මූලිකත්වයේ දරලා තියෙන්නේ කියලා. ඔහු උපතින් ඇෆ්ගන් ජාතිකයෙක්, පසුව ඇමරිකානු පුරවැසි භාවය ලබාගත් නිව්ජර්සි නුවර වාසය කරන අහමඩ් ඛාන් රහාමි කියන පුද්ගලයා තමයි කියලා හඳුනාගෙන තිබුණා. ඔහු 28 හැවිරිදි පුද්ගලෙක්. කෙසේ හෝ ඇමරිකානු පොලිසිය මෙහිදී විශේෂ වූ ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණා. ඒ තමයි රට පුරාම කෙටි පණිවිඩ මගින් මේ රහාමිගේ තොරතුරු බෙදා හැරලා තිබුණා. ඉතින් ඒ නිසා ඇමරිකාවේ සිටින සෑම පුද්ගලයෙකුටම වගේ මේ කෙටි පණිවිඩ ලැබිලා තිබුණ හැඳ මේ රහාමිගේ හැඩරුව හඳුනා ගැනීමේ හැකියාව ලැබුණා. දැන් අපි බලමු කොහොමද මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ කියලා. නිව්ජර්සි ප්‍රදේශයේ ලින්ඩන් කියන උපනගරයේ ආශ්‍රිතව තියෙන එක්තරා අවන්හලක් ඉදිරිපිට දොරක් ළඟ යම් කිසි වූ නාඳුනන පුද්ගලයෙක් නිදාගෙන ඉන්නවා. මේ පුද්ගලයා ටිකක් රහාමිගේ හැඩරුවට සමානයි කියලා යම් කිසි වූ තොරතුරක් පොලිසියට ලැබුණා. කෙසේ නමුත් මේ පුද්ගලයාට සමීප වෙලා ඔහු අත්අඩංගුවට ගන්නට උත්සාහ කරද්දී ඔහු ප්‍රතිප්‍රහාර එල්ල කළ තියෙන පොලිසියට. කෙසේ හෝ මොහු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳව මෙහෙයුමට සම්බන්ධ වුණු ලින්ඩන් නගරයේ පොලිස් කපිතාන් ජේම්ස් සානිකී පැවසුවේ මේ ආකාරයට.
Person went through the side of his body and pulled out a handgun and fired a round at the officer, striking him in the abdomen.
කෙසේ නමුත් මේක හරියටම ත්‍රස්ත ක්‍රියාවක්ද නැද්ද කියලා තාමත් හඳුනාගෙන නැහැ. මේක ත්‍රස්ත ක්‍රියාවක් නම් ඒ සඳහා දරපු උත්සාහය සඳහා කාගේ පිටිවහලක්ද ලැබුණේ කියලා මේ වෙනකොට පරීක්ෂණ කරගෙන යනවා. මේ සම්බන්ධව කරුණු හෙළිදරව් කර සිටියේ FBI හි නිව්යෝක් කලාපයේ භාර නිලධාරි විලියම් ස්වෙනි.
I have no indication that there is a cell operating in the area or in the city. The investigation is ongoing, so as we develop more information, we continue to go, but I have no indication that there is a cell operating here.
දැන් මේ වගේ ක්‍රියාවක් සිදුනහම අදුර හැම වෙලාවකම මේක දේශපාලනයත් එක්ක ගෑවෙනවනේ.
අනිවාර්යයෙන්ම.
ඔව්. ඉතින් දැන් ඇමරිකානු ජනාධිපතිවරණයත් ළඟයි. නොවැම්බර් මාසේ 8 වෙනිදා පවත්වෙන්නේ. දැන් අපි බලමු මේක කොහොමද ඇමරිකාවේ දේශපාලනයත් එක්ක එකතු වෙන්නේ කියලා. ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් කියන්නේ තමන්ගේ ප්‍රතිවාදියා, ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තියෙන මුස්ලිම් ප්‍රතිවිරෝධය හින්දා IS සංවිධානයේ තව තවත් ත්‍රස්ත ක්‍රියා ඇමරිකාව තුළ සිදු කරන්නට පෙළඹවීමක් සිදු කරනවා කියලා. මේකත් ඒකට උදාහරණයක් විදිහට තමයි ඇය ගෙනහැර පාන්නේ.
We know that a lot of the rhetoric we've heard from Donald Trump has been seized on by terrorists, in particular ISIS, because they are looking to make this into a war against Islam. They want to use that to recruit more fighters to their cause by turning it into a religious conflict.
දැන් එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතා ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත් මුස්ලිම් විරෝධී ප්‍රකාශ තමයි සිදු කරමින් පවතින්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වචනයෙන්ම කියනවා නම් ඔහු කියනවා දැන් එහෙනම් මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වුණු අහමඩ් රහාමිට ඇමරිකානු ජනතාවගේ බදු මුදලින් අමේසිං මෙඩිකල් කෙයර් එකක් හම්බ වේවි. ඊට පස්සේ an outstanding lawyer කෙනෙක් ලැබෙවි කියලා.
He will be given a fully modern and updated hospital room. And he'll probably even have room service, knowing the way our country is. His case will go through the various court systems for years. And in the end, people will forget, and his punishment will not be what it once would have been. What a sad situation. We must have speedy but fair trials, and we must deliver a just and very harsh punishment to these people.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71 වෙනි සමුළු ආරම්භ වනකොටම සිරියාවේ සටන් විරාමයේ අවසන් වෙලා තියෙනවා දෙලොක්ෂි. මේ විශේෂයෙන්ම මේ සතියක් පුරාවට පැවතිච්ච මේ සටන් විරාමයේ අවසන් වුණේ සිරියාවට මානුෂීය ආධාර රැගෙන යමින් තිබුච්ච රථපෙලකට එල්ල කළපු ගුවන් ප්‍රහාර වලින්. ඇලෙපො නගරයේ ආසන්නයේදී තමයි මේ ප්‍රහාර සිද්ධ වෙලා තියෙන්නේ. ආසන්න වශයෙන් රථ 31කින් 18කට මේ ප්‍රහාරය එල්ල වුණා කියලා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා සපයන්නේ. නමුත් ඔවුන් කියලා නැහැ මේ වෙනතුරාවට කිසිවෙකුත් ජීවිතක්ෂරපත් වෙලාද, එහෙම නැත්නම් කොපමණ සංඛ්‍යාවක් තුවාල ලබලද කියලා. මෙතනදී මේ ප්‍රහාරයට වග කියන්න ඕනේ සිරියානු හමුදා හෝ රුසියානු හමුදා විය යුතුයි කියලා තමයි චෝදනා නගන්නේ ඇමරිකා පැත්තෙන්. නමුත් රුසියාව මේ ප්‍රකාශ තරයේ හෙලා දකිනවා. ඔවුන් කියනවා ඔවුන්ට කිසිම අවශ්‍යතාවක් නැහැ මේ වගේ ප්‍රහාරයක් එල්ල කරන්න කියලා. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ සිරියාවේ අරාබි රතු චන්ද්‍රවංක ව්‍යාපාරයට අයත් ප්‍රකෘති 31ක් තමයි මෙහෙම ගමන් කරලා තියෙන්නේ සිරියාවට ආධාර අරගෙන. එයින් 18කට තමයි මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ. ප්‍රකෘත තිබ්බ ප්‍රදේශයට බෝම්බ වැටලා පිපිරීමෙන් පස්සේ මේ සිද්ධිය අත්දකපු සිරියානු සිවිල් ආරක්ෂක අංශයේ සමාජික පැවසුවේ මුලින්ම බෝම්බ 4ක් වැටලා තියෙනවා කියලා.
This is the warehouse of the Syrian Christians. Abroad this house was where more than 20 vehicles, 20 trucks full of food. Full of food and flour and medicine and bombers and blanket. The regime helicopter target this place with 4 barrels.
ඇත්තටම මදුර සිරියාවේ ඇතිවුණු සටන් විරාමයේ බිඳවැටීමේ තත්වය 71වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවත් උණුසුම් කරපු කාරණාවක් බවට පත්වලා තිබුණා. විශේෂයෙන්ම සාකච්ඡා මේසේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රව් අතර විශාල වශයෙන් මේ සම්බන්ධයෙන් විවේචන සහ එකිනෙකාට දෝෂාරෝපණ එල්ල කර ගැනීම සිදුවෙනවා අපි දුටුවා. එහිදී රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රව් සඳහන් කළේ මෙහිදී ප්‍රහාර දෙකක් සිදු වෙලා තියෙනවා. පළවෙනි ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 20 දෙනෙකු මිය ගියා, දෙවෙනි ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 5 දෙනෙකු මිය ගියා කියලා. පළවෙනි ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 20 දෙනෙකු මිය ගියාට අමතරව සිරියානු රතු චන්ද්‍ර වංක ව්‍යාපාරයට අයත් රථවලටත් හානි සිදු වුණා කියලා ඔහු සඳහන් කරනවා. ඒ වගේම දෙවෙනි ප්‍රහාරයේදී ජංගම වෛද්‍ය ප්‍රතිකාර ප්‍රගත්ත ඒ රථයටත් හානි සිදු වුණා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඔහු මෙහිදී දැඩි ලෙසින් ප්‍රතික්ෂේප කර සිටියා රුසියාව මේ ප්‍රහාරයට සම්බන්ධයයි ඇමරිකාව නගින චෝදනාව. ඔහු මෙහිදී සඳහන් කළා මේ ප්‍රහාරයට ආටිලරි රොකට් වගේ දේවල් යොදාගෙන තියෙනවා කියලා ඔහුට සැක කරන්නට පුළුවන් කියලා. කෙසේ හෝ ඔහු මේ ප්‍රහාරයට රුසියාව සම්බන්ධ වන බවට ඇමරිකාව නගින චෝදනා දැරිලෙසින් මෙහිදී ප්‍රතික්ෂේප කොට සිටියා.
Many говорит о том, что это мог быть.
Many said it could have been a rocket or artillery shelling. That's what the initial reports were. Then helicopters or warplanes were mentioned. So I think we need to refrain from emotional reactions and not make public comments. We must investigate and be very professional.
මෙහිදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සඳහන් කළ සිටියේ මේ ප්‍රහාරය සිරියාවට සාමය ගෙනීමේ ඇමරිකානු ප්‍රයාමයට එල්ල වුණු දැඩි තර්ජනයක් බවයි.
This attack has dealt a very heavy blow to our efforts to bring peace to Syria, and it raises a profound doubt about whether Russia and the Assad regime can or will live up to the obligations that they agreed to in Geneva.
මෙහිදී තවදුරටත් දැඩි ලෙසින් අදහස් ප්‍රකාශ කොට සිටි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සඳහන් කළේ තවදුරටත් මේ සටන් විරාමයේ බේරා ගන්නට නම් හැකි ඉක්මනින් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතින යුදයානා කඳවුරු තුලට නැවතත් ගෙන්වා ගත යුතුයි කියලා. ඒ වගේම ඔහු දැඩි ලෙසින් මෙහිදී ප්‍රකාශ කර සිටියා හැමෝටම සටන් විරාමයක් අවශ්‍යයි, හැමෝම ඉල්ලනවා රටවල් ගොඩනගන්නට, මානුෂීය ආධාර සපයන්නට සටන් විරාමයක් අවශ්‍යයි කියලා. නමුත් සටන් විරාමයක් කෙසේ හෝ ප්‍රකාශ කළාට පස්සේ කාටවත් ඒ ආරක්ෂා කර ගැනීමට කිසිම උනන්දුවක් නැහැ.
How can people go sit at a table with a regime that bombs hospitals and drops chlorine gas again and again and again and again and again and again and acts with impunity. You're supposed to sit there and have happy talk in Geneva under those circumstances when you've signed up to a ceasefire and you don't adhere to it? What kind of credibility do you have with any of your people?
එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 71 වෙනි සැසිවාරය ආරම්භ වීමට මත්තෙන් අඟහරුවාද දවසේ තමයි මේ සැසිවාරය ආරම්භ වුණේ. සඳුදා දවසේ ආරම්භ වුණා ලෝකේ ප්‍රථම අවතාවට සරණාගතයන් සහ සංක්‍රමණික යන පිළිබඳව ජාත්‍යන්තර සමුළුව. මේක විශේෂිතයි, මොකද සරණාගත ප්‍රශ්නේ දැන් වෙනකොට යුද්ධයකට වැඩිය එහා ගිය ප්‍රශ්නයක් බවට මුළු ලෝකයෙන් පත් වෙලා තියෙනවා. සරණාගතයන් පිළිබඳව ජාත්‍යන්තර සමුළුවට රටවල් 193ක් සහභාගී වුණා. මෙතනදී මේ සරණාගතයන් බාර ගැනීමට හැකියාව ඇති රටවල් වලට නීතිමය බැඳීමකින් තොරව ඒ කටයුතු සිද්ධ කරන්නට හැකියාව තියෙනවා කියලා ඔප්පු වුණා. ඒ වගේම ඔවුන්ට තවත් වගකීමක් පැවරුණා. මොකද මේ ධනවත් රටවල් වලට මානුෂීය ආධාරත් එක්ක මේ සරණාගතයන්ට උදව් කිරීමේ හැකියාව වැඩි නිසා මේ ප්‍රශ්නයේදී ප්‍රමුඛතාවයෙන් යුක්තව සලකලා ඉදිරි පෙළක් ගන්නට අවශ්‍යයි කියලා වෙලා මෙතනදී ඒකමතිකව තීන්දුණා.
ඔව්, දැන් අපි බලමු මේ සමුළුවේදී ඔස්ට්‍රේලියාව කොයි වගේ අදහසක්ද ප්‍රකාශ කරනු ලැබුවේ කියලා. ඔස්ට්‍රේලියාවටත් ඔබ දන්නවා මේ මානව හිමිකම් සම්බන්ධවත් සරණාගතීන් හසුරුවන ආකාරය පිළිබඳවත් දැඩි ලෙසින් චෝදනා එල්ල වුණා. ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් මගින් පසුගිය වසර පුරාවටම විශේෂයෙන්ම ප්‍රධාන භූමියෙන් පිටත සරණාගත කඳුරු සම්බන්ධව තවදුරටත් චෝදනා එල්ලවෙමින් පවතින කාලවකවානුවක තමයි ඔස්ට්‍රේලියාව මේ සමුළුවට සහභාගී වෙලා තමන්ගේ දේශ සීමා ආරක්ෂණ කටයුතු සහ සරණාගත ප්‍රතිපත්තීන් පිළිබඳව කතාබහ කළේ. මෙහිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ප්‍රකාශ කර සිටියා, ඇත්තටම මේ වෙනකොට ලෝකයේ පුරා උද්ගත වෙමින් පවතින මේ සරණාගත ප්‍රශ්නය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජනතාව අවතැන් වීම හා සසඳනකොට ඇතිවුණු විශාලතම ඛේදවාචකය කියලා. හැබැයි ඔහු හේදී සඳහන් කරන ලැබුවා ඔස්ට්‍රේලියාව නම් හැබැයි සංක්‍රමණිකයන්ගෙන් සැදුම්ලත් බහුසංස්කෘතික රටක්. ඕනෑම ආකාරයකින් රට තුළට පැමිණෙන ජනතාවට විවිධ පහසුකම් සලසන බහුසංස්කෘතිකත්වය සහ විවිධත්වය අගයන රටක් කියලා.
We invite 190,000 migrants each year to join our nation of 24 million and our commitment to refugees is long standing. Our humanitarian resettlement program dates back to 1947. This has made Australians truly global citizens, connected by family, culture and language to people across the globe.
Oh, ehdi agramata Malcolm Turnbull mahata visheshayenma SBS aayathanaya pilibandawat sandahan karanna amathaka kale neha. SBS aayathanaya bahu sanskrutikatwayata bahu bhashawata pramukhatwe laba dena madhya aayathanayak vidihata mehi sirina bahu sanskrutika janathawa samagin ekaathmika wemin katiyutu karana madhya aayathanayak. Eya bahu sanskrutikatwaye ageema saha eyata watinakamak laba deema sandahat sankramanika janathawata e wageema saranagatha janathawata sannivedana katiyutu sandaha wadaathma prutula margayak
This is not a recent development. As just one example, there is SBS, founded nearly 40 years ago, the public broadcaster, not only broadcasting in dozens of languages, but interpreting and celebrating our multicultural society and the values of mutual respect to the whole society. It helps our community unite rather than be divided.
හොඳයි මදුරේ, ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්ගේ අදහස් අපි බලමු. වෙනම අනිකුත් රාජනායකයන් මොනවද කිව්වේ කියලා.
ඔව්, අපි මුලින්ම බලමු හංගේරියාව. මොකද හංගේරියාවේ විදේශ අමාත්‍යවරයා ඔහුගේ කතාවේදී සුවිශේෂී කාරණාවක් අවධානයට යොමු කරන්නට සමත් වුණා. මොකද අනෙක් රාජනායකින් හිතපු නැති පැත්තක ඔහු කතා පටන් ගත්තේ. විශේෂයෙන්ම මේ හංගේරියානු විදේශ අමාත්‍යවරයා පීටර් සියාටෝ මේ සඳහා සමතුලිත ප්‍රවේශයක් ගන්නට අවශ්‍යයි කියලා. ඒ වගේම ඔහු කතාවේ මැද හරියද කියනවා, අපි සංක්‍රමණිකයන් සහ සරණාගතයන් අතර වෙනස පැහැදිලිව හඳුනා ගන්න ඕනේ කියලා. අපි බලමු ඔහු මොකද්ද ප්‍රකාශ කළේ කියලා.
Instead of emotionally led and inspired debates, we should carry out a debate based on common sense and rationality. And we have to admit that migration is a largely security issue. I think there would be no debate about the fact that what we have been facing is a global security threat. In this case, we have to avoid hypocrisy. We have to avoid bashing and accusing each other.
අපි ඊළඟට දැන් අවධානය යොමු කරන්නේ තවත් ප්‍රධාන චරිතයකට. එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සමුළුවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය තෙරේසා මේ ප්‍රකාශ කළේ මොන වගේ කතාවක්ද මේ සරණාගතයන් සම්බන්ධයෙන් කියලා. ඇය මීට පෙරත් මේ කතාව සඳහන් කළ තිබුණා, දිල්වක්ෂි, මේ සංක්‍රමණික කටයුතුවලදී පරිස්සම් වෙන්න ඕන කියලා. ඒ වගේම මේ සැලකිය යුතු පාලනයක් තියෙන්න ඕන කියලා. මොකද බ්‍රිතාන්‍ය සංක්‍රමණිකයන් සහ සරණාගතයන්ගෙන් හොඳට බැටකාපු රටක්. මං හිතන්නේ ඒ හින්දා වෙන්නේ නැති තෙරේසා මේ විදියට කතාවක් කියන්නට ඇත්තේ.
ඔව්, මට මතක් වෙනවා මදුර, ඇත්තටම මීට කාලෙකට කලින් අපි අමල් එක්කත් ඔය සම්බන්ධව කතා බහ කළා. බ්‍රිතාන්‍යයට විශාල චෝදනාවක් එල්ලුණා යුරෝපා ඔය සංක්‍රමණික ප්‍රශ්නය සම්බන්ධයෙන්, සරණාගත ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා බහ කරද්දී ඇයි වැඩිපුර උදව් කරන්න නැතුව පැත්තකට වෙලා ඉන්නේ කියලා. එහිදී හිටපු අගමැති ඩේවිඩ් කැමරන් සඳහන් කළා, එහෙමනම් අවසාන වශයෙන් අපි එකගත්වය පළ කරනවා කියලා. දෙමාපියන් දෙදෙනාම නැති දරුවන් බාර ගන්නට රටට. ඉතින් ඒ අනුව බලනකොට තෙරේසා මේ මේ අග්‍රාමාත්‍ය තනතුරට පත් වුණාට පස්සේ පළවෙනි වතාවයි මෙවැනි සමුළුවකට සහභාගී වෙන. බලමු ඇය මොනවද කිව්වේ කියලා.
Of course, controlled, legal and safe migration benefits our economies. And there is nothing wrong with the desire to migrate for a better life. But the uncontrolled migration we see today is not in the interests of migrants who are exposed to danger, not in the interests of the countries they are leaving, travelling through or seeking to reach.
ඔව්, තෙරේසා මේ ඒ ආකාරයෙන් සඳහන් කරද්දී ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් අමතක කළේ නැහැ ඔස්ට්‍රේලියාව මේ වෙනකොට පවත්වාගෙන යන දේශීය සීමා ආරක්ෂණ ප්‍රතිපත්තීන් අගයන්නට. මොකද ඔස්ට්‍රේලියාවට මේ වෙනකොට දැඩි ලෙසින් චෝදනා එල්ලවීම් පවතිනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මගින් සරණාගත ප්‍රතිපත්තිය උල්ලංඝනය කරලා තියෙනවා කියලා. ඔස්ට්‍රේලියාවේ මේ වෙනකොට පවත්වා දේශ සීමා ආරක්ෂණ ප්‍රතිපත්ති සහ සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳව සලකා බලමින්. හැබැයි මැල්කම් ටර්න්බුල් එහිදී සඳහන් කළේ අන්තර්ජාතික ප්‍රජාවට පාඩමක් ඉගෙන ගත හැකි කියලා. ඔස්ට්‍රේලියාවේ මේ වෙනකොට පවත්වා දේශ සීමා ආරක්ෂණ ප්‍රතිපත්තීන් පිළිබඳව සලකා බලලා.
Addressing irregular migration through secure borders has been essential in creating the confidence that the government can manage migration in a way that mitigates risk and focuses humanitarian assistance on those who need it most.
අපි ඊළඟට යනවා ග්‍රීසියට. ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයාත් මෙතනදී සුවිශේෂී චරිතයක් බවට පත් වුණා. මොකද මේ පහුගිය දවස්වල ග්‍රීසියේ සැහැණ කතාබහ වුණා මේ සරණාගතයන් සම්බන්ධයෙන්. දැන් අපිට දන්නවා පහුගිය වසර තුල සරණාගතයන් සහ සංක්‍රමණිකයන් ඇතුළු වෙච්ච ප්‍රධානතම කේන්ද්‍රයක් බවට ග්‍රීසිය පත් වුණා දිලෘක්ෂි.
යුරෝපයට ඇත්තටම සරණාගතය ඇතුළු වෙන්නේ ග්‍රීසියේ හරහා. ග්‍රීසිය
හරහා ප්‍රධාන දොරටුවට පත් වෙලා තියෙනවා. කොහොමද මිලියන 1.3ක් පමණ පුද්ගලයන් යුරෝපා සම්මේලනයට ඇතුළු වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ දැනට හම්බෙච්ච දත්ත අනුව. කොහොම නමුත් මේ ප්‍රශ්නයට නියමිත කිවිසුමක් සඳහා එළඹීමට අපොහොසත් වුනොත් මේ ප්‍රශ්නය තව තවත් බැරෑරුම් තත්ත්වයක් බවට පත්වෙන බව ග්‍රීසි අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිප්‍රාස් මෙහිදී අවධාරණය කළා තියෙනවා.
If we do not address the root causes of migration, if we do not accelerate the resettlement of refugees to countries around the world, we will fail.
එවගේම සරණාගතයන් තම රටෙහි යලි ස්ථාපනය කරපු ආකාරය බලලා අනෙක් රටවලට ආදර්ශයක් ගන්න පුළුවන් කියලා කැනඩාවේ අගමැති ජස්ටින් ට්‍රූඩෝ මෙහිදී කිව්වා.
In recent months, Canadians have opened their hearts and their arms to families fleeing the ongoing conflict in Syria, and from the moment they arrived, those 31,000 refugees were welcomed not as burdens but as neighbors and friends, as new Canadians.
ඔව්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය 71 වෙනි සැසිවාරය අඟහරුවාද ආරම්භ වෙන්නට කලින් තමයි අපි මීට කලින් කතා බහ කරමින් හිටිය සරණාගතීන් සම්බන්ධව වනේ සැසිවාරය පළවෙනි වතාවට පවත්වන ලැබුවේ. ඊට පස්සේ මහා මණ්ඩල සැසිවාරයේදී වත්මන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා බන් කී මූන් මහතා ටිකක් කේන්තියෙන් කතා බහ කරපු වගක් තමයි අපි දැක්කේ. මොකද මේ ගත වෙන්නේ ඔහුගේ සේවා කාලයේ අවසාන මාස කිහිපේ, දෙසැම්බර් මාසයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේට අලුත් මහ ලේකම්වරයෙක් පත් වෙනවා. ඉතින් කාලයේ අවසාන වේගණ යන හින්දාත් දන්නේ හිතේ තියෙන ටික ඔක්කොම කියලා දැම්මා බන් කී මූන් මහතා. ලෝකයේ තියෙන ප්‍රබල රටවල් මේ වෙනකොට අසමත් වෙලා තියෙනවා කියලා ඔහු දෝෂාරෝපණය කළා. ලෝකයේ තියෙන අර්බුදකාරී කලාප, වාතාවරණ සහ ගැටලු ප්‍රශ්න හඳුනා ගන්නට. හැබැයි ඔහුගේ පළවෙනි කතාවේදී ඔහු ස්තුතිය පළ කළා මේ වෙනකොට විශේෂයෙන්ම සිරියාවේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්නය, පස් අවුරුද්දක් තිස්සේ තියෙන මේ අර්බුදකාරී වාතාවරණය යම් කිසි වූ ආකාරයකට සංසිඳියාවකට පත් කරන්නට උදව් උපකාර කරපු රටවල් වලට. ඔහු ඒ සම්බන්ධව තමන්ගේ ස්තුතිය පළ කරමින් තමයි කතාව පටන් ගත්තේ.
Powerful patrons that keep feeding the war machine also have blood on their hands. Present in this hall today are representatives of governments that have ignored, facilitated, funded, participated in, or even planned and carried out atrocities inflicted by all sides of Syrian conflict against Syrian civilians. Just when we think it cannot get any worse, the bar of depravity sinks lower.
හැබැයි ඔහු මෙහිදී සිරියාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සිරියාවේ රජයට දෝෂාරෝපණයක් එල්ල කළා. විශේෂයෙන්ම බෂාර් අල් අසාද් පාලන සමය තුළදී සිරියාවට සාමය ගෙනීම සඳහා වූ ඵලදායි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිරියානු රජය අපොහොසත් වෙලා තියෙන වගේ තමයි ඔහු මෙහිදී සඳහන් කළේ.
The conflict in Syria is taking the greatest number of lives and sowing the widest instability. There is no military solution, Many groups have killed many innocent, but none more so than the government of Syria, which continues to barrel bomb neighborhoods and systematically torture thousands of detainees.
බැංකිමුන්ගේ මේ ප්‍රකාශ සිරියානු රජය තරයේ හෙලා දැකලා තිනවා. මේ විශේෂයෙන්ම බැංකිමුන් අන්තර්ජාතික ප්‍රශ්නවලදී තමන්ගේ තනතුරෙන් පිටපැනලා ක්‍රියා කරනවා කියලා සිරියානු විදේශ අමාත්‍යාංශයේ විශේෂ නියෝජිතයෙක් ප්‍රකාශ කළා තිනවා. ඒ වගේම දෙලොක්ෂි මේ ඔහු ප්‍රකාශ කළා තිනවා බැංකිමුන්ගේ නායකත්වය යටතේ තිබ්බ කාලෙදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලෝකෙ සිද්ධ වෙච්ච කිසිම ගැටලුවක් සම්මතයකට පත් කරන්නට බැරි වෙලා තිනවා කියලා. කොහොම නමුත් බැංකිමුන්ගේ පැත්තෙන් කතා බහ කරද්දී තමන්ගේ මිනිස්සුන් පාවල දෙන නායකෙන්ට ඔහු දැඩි ලෙස චෝදනා එල්ල කළා තිනවා. විශේෂයෙන්ම දකුණු සුඩානයේ නායකයන්ට, ඒ වගේම යුක්‍රේනය, පලස්තීන, ඊශ්‍රායල්, ඒ වගේම උතුරු කොරියාවේ නායකයන් පිළිබඳවත් ඔහු දැඩි ලෙස විවේචනය එල්ල කරලා තිනවා මේ සමුළුවේදී. ඔහු කියනවා නායකයන් කියන්නේ රටක සම්පත් විනාශ කරන්න නැතුව රටේ සංවර්ධනයට තමන්ගේ ධෛර්යය සපයලා රටක් දියුණු කරන්න ඕන පුද්ගලයන් කියලා.
In too many places we see leaders rewriting constitutions, manipulating elections and taking other desperate steps to cling to power. Leaders must understand that holding office is a trust granted by the people. Do not subvert democracy. Do not imprison and torture your critics.
දැන් එහෙමනම් අපේ මාතෘභූමිය දිහාට හැරෙමු. ශ්‍රී ලංකාවටත් විශේෂිත වූ පිළිගැනීමක් තිබුණා මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වෙලා තමන්ගේ රටේ මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව සමස්ත ලෝකයාටම ප්‍රකාශ කරන්නට මේක හොඳ අවස්ථාවක් බවට පත් කරගෙන තිබුණා.
ඔව්, මෙහිදී සමුළුවට පෙර ආතුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රාජනායකින් කිහිප දෙනෙක්ම සහ විශේෂම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මුණ ගැහුණා. එහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා බොහොම ප්‍රශංසනාත්මක මුඛයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව කතා බහ කරලා ස්තුතිය පළ කළා නව රජයට. ඒ වගේම ජෝන් කෙරි ඇමරිකානු රාජ්‍යලේකම් කිව්වා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා කියලා ඇමරිකාව පැත්තෙන්. ඒ වගේම මේ දිවා භෝජන සංග්‍රහයකදී ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමත් සුබපතලා තිබ්බා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. ඒ වගේම ශ්‍රී ලංකාව තවත් අපූරු වැඩක් කරා. මේ කාලගුණ විපර්යාස පිළිබඳව පැරිස් සම්මුතියේ තාමත් රටවල් 6ක් අත්සන් කළා තියෙන්නේ. ශ්‍රී ලංකාව 7 වෙනි රට බවට පත් වුණා දිලුක්ෂි අත්සන් කළා. කාලගුණය සම්බන්ධයෙන් ඒ තියෙන වගකීම ගන්නට ලෝකයට ඒ කාලගුණ විපර්යාස හමුවේ.
තවත් විශේෂිත අවස්ථාවක් වුණා මේක ශ්‍රී ලංකාවට සාමය සඳහා වන අරමුදල සඳහා වන සම සහභාගීත්වය සහ සම නායකත්වය ශ්‍රී ලංකාවට මෙහිදී ලැබිලා තිබුණා. එයත් ශ්‍රී ලංකාව වගේ රටකට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විදිහට තමයි අන්තර්ජාතික විචාරකයන් මෙහිදී සඳහන් කරන ලැබුවේ. හොඳයි, එහෙමනම් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතනු ලැබුවේ භාෂා තුනින්ම සුබ පැතුම් අරගෙන එමින් මේ ආකාරයෙන්.
On behalf of the General Assembly, I have the honor to welcome to the United Nations His Excellency Maithripala Sirisena, President of the Democratic Socialist Republic of Sri Lanka, and to invite him to address the Assembly.
Suba sandhyawak oba sielu denatama therwan saranai. Aibowan wanakkam assalamu alaikum. Eksat jatiinge 71 weni samuluwata Sri Lankave janadhipati waraya vidihata sahabhagiyimata labima ma ithamathma satutata patwena awasthawak.
මෙහිදී විශේෂිත වුණු අවස්ථාවක් බවට පත්ුනේ ලෝකයේ බොහෝ රටවල් එතරම් අවධානයට ලක් නොකරපු කාරණයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේ විශේෂිත අවධානය ලබා ගන්නට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමත් වීම. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා ලෝකයේ බලවතුන්ට මත්ද්‍රව්‍ය සහ මත් ඌදුරු නැති කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බලවත් රටවල් මීට වඩා උනන්දු විය යුතුයි කියලා.
ගරු සභාපතිතුමනි, අද ලෝකයේ අසමගිය ද්වේෂය වෛරය මුහුකුරාගිය සමාජයන් අපිට දකින්නට තිබෙනවා. ශිෂ්ටත්වයේ මුල් කරගත් ප්‍රජාවක් බිහි කිරීමේ කාර්යයට සෑම රාජ්‍යයක්ම මූලිකත්වයේ දී යුතුයි කියා මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව වගේම ලෝකයේ බොහෝ රාජ්‍යයන් මුහුණ දී තිබෙන බරපතල ප්‍රශ්නයක් පිළිබඳව ගෞරවනීය එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ අවධානය යොමු කිරීමට මා කැමතියි. ඒ තමයි මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය. මේ මත්ද්‍රව්‍ය පිළිබඳව උවදුර ජාත්‍යන්තර වශයෙන්, ඒ වගේම ජාතික වශයෙන් සෑම රටකම ඉවත් කිරීම මර්ධනය සහ පාලනය සඳහා දැනට වඩා විධිමත් ශක්තිමත් භාවයක ජාත්‍යන්තර වැඩපිළිවෙලක අවශ්‍යතාවය අපි දකිනවා.
ඒ වගේම මදුර බොහෝ දිනකගේ අවධානයට ලක් වෙලා හිටියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධව කොයි වගේ අවධානයක් ලක් කරමින් කතා කරයිද කියලා ජාත්‍යන්තර ප්‍රජාව අමතයිද කියලා.
ඔව්, යුද්ධ පිළිබඳව කතා බහ කරන සමයක දිලුක්ෂි යුද්ධයක් ඉවර කරපු, සම්පූර්ණයෙන්ම සහමුලින්ම ඉවර කරපු රටක ජනාධිපතිවරයෙක් ඇවිල්ලා ඊළඟට කියන්නේ මොකද්ද කියන කාරණා පිළිබඳව බොහෝ දෙනෙක් විමසෙල්ලෙන් හිටියා. දිල්ලොක්ෂි කිව්ව විදිහටම
ඔව් ජනාධිපතිවරයා සඳහන් කළේ මේ ආකාරයෙන් මේ පිළිබඳව
බ්ලේච්ච ත්‍රස්තවාදීන්ගේ යුද්ධයකට වසර 30කට ආසන්න කාලයක් මුහුණ දුන් රටක් විදිහට ඒ තුල ලබාගත් අත්දැකීම් සමග නැවත කිසිදු අවස්ථාවක මගේ රටේ ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා සියලු පියවර මේ වන විට ගෙන තිබෙන බව ඉතාමත් සතුටින් පැහැදිලි කිරීමට පුළුවන්.
හොඳයි, එහෙනම් ලෝවට විශේෂාංග යටතේ අද අපි විශේෂයෙන් අවධානයට ලක් කරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව හා ආශ්‍රිත වන කරුණු.
ඔව්, එහෙනම් අපි ලබන සතිය සිකුරාදා සුපුරුදු විදිහටම ලෝවට විශේෂාංගෙන් හමු වෙමු. ලෝකේ තතු වෙtti මෙතන ඉඳලා ලබන සිකුරාදා වෙනකන් ඇති උනේ මොනවද කියන කාරණා පිළිබඳව කතා බහ කරන්න.
හොඳයි, මේ විශේෂාංගය අපේ වැඩසටහනෙන් අනතුරුව වෙබ් අඩවියේ තියෙනවා sbs.com.au/sinhalese.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.